කතානායකවරයා විසින් කරනු ලබන නිවේදන අංක 1 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 1 ව්‍යවස්ථා ප්‍රකාරව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන නැමැති 50 කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් 2 පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුව වෙත දැනුම් දීමට කැමැත්තෙමි. නිවේදන අංක 2 තයිපොංගල් දිනය සැමරීම නිමිත්තෙන් උත්සවයක් 2025 ජනවාරි 24 සිකුරාදා පෙරවරු 8 සිට පෙරවරු 9:20 දක්වා මාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බැවින් එයට පැමිණ සහභාගී වන ලෙස සියලුම ගරු මන්ත්‍රීවරයන්ට කාරුණිකව ආරාධනා කිරීමට කැමැත්තෙමි. නිවේදන අංක 3 පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් 2025 ජනවාරි 23 වෙනි බ්‍රහස්පතින්දා එනම් අද දින අපරභාග 1ට කාරක සභා කාමර අංක 2 පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස සාමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාටම මෙයින් කාරුණිකව දැනුම් දීමට කැමැත්තෙමි. කාරක සභා වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහත්මයා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමා, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යොමු කරන ලද 1969 අංක 1 දරන ආනයන අපනයන පාලන පන්ති යන්ත්‍ර රෙගුලාසි 1969 අංක 1 දරන ආනයන අපනයන පාලන පන්ති යන්ත්‍ර රෙගුලාසි 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතිපන්ති අංක 3 අංක 4 වගන්ති යටතේ නිවේදන සහ 2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පන්නතේ 3 උපවගන්ති 3 යටතේ නියෝග සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරනවා. මට විනාඩි 2ක් දෙන්න මූලික කාරණා ටික ඉදිරිපත් කරන්න. පළවෙනි එක උනේ පරණ ෆුඩ් කන්ට්‍රෝල් ඇක්ට් එක යටතේ සමහර භාණ්ඩ ගේනකොට ස්ටෑන්ඩඩ්ස් සහ කන්සියුමර් අෆෙයර්ස් එකේ ස්ටෑන්ඩඩ්ස් අතර වෙනසක් තිබුණා. ඒ දෙක निराකරණය කරගන්න කියලා අපි ඔවුන්ට හෙල්ත් මිනිස්ටර් එකටයි ට්‍රේඩ් මිනිස්ටර් එකටයි දැනුම් දීමක් කළා තිබුණා. ඒක විසඳා ගන්න එක තමයි උනේ. දෙවැනි එක හාල් ආනයනය කිරීම සඳහා නියෝගය සම්මත වුණා. ඒක පරක් වුණා. මොකද පාර්ලිමේන්තුව වහලා තිබිච්ච නිසා මේ නිවාඩුවට ඒ වුණත් එතෙන්දී අර 20 වෙනිදාට වෙනකන් දෙසැම්බර් මාසේ හාල් ආනයනය කරන්නත් ඊට පස්සේ ජනවාරි 10 වෙනිදා වෙනකන් හාල් ආනයනය කරන්නත් ඒක පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා දුන්නා. එතෙන්දී එක කාරණාවක් මම ඔබතුමාට කියන්න කැමතියි ගරු සභාපතිතුමා. අපි දැක්කා ජනාධිපතිතුමාත් අර සිරස සටන මේ ඉන්ටර්වියු එකේ කියනවා දත්ත පිළිබඳව ගැටලුවක් තිබ්බා කියලා. අපේ කාරක සභාවට පුදුම හිතෙන දෙයක් වුණා. ඊයේ අපි ඔවුන්ගේ විමසලා හිටියා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සහ අධ්‍යක්ෂකගෙන් 2024 කොච්චර හාල් නිෂ්පාදනයක් තිබුණාද, කොච්චර වී නිෂ්පාදනයක් තිබුණා, කොච්චර හාල් නිෂ්පාදනයක් තිබ්බද, 2025 කොපමණ බලාපොරොත්තු වෙනවද කියලා. මොකද ඒකත් එක්ක තමයි ආනයන අපනයන පාලකවරිය යටතේ මේ ආනයනයට මුදල් කාරක සභාවෙන් අනුමැතිය සාමාන්‍යයෙන් ලබා දෙන්නේ. එතකොට ඔවුන් කිව්වා මෙට්‍රික් ටොන් 4.39ක් මේ තිබුණයි කියලා 24 මහකන්න. එතකොට මම කොළඹ මිනිස්සා කතානායකතුමා, ඒත් මම කිව්වා එක වෙන්න බෑ. මේක 2.0ක් තමයි මේ දත්තවල තියෙන්න කියලා. නැහැමයි කියලා කිව්වා. ඊට පස්සේ අමාත්‍යාංශ මේ අධ්‍යක්ෂකතුමා කිව්වා නෑ මේක අවුරුද්දකට කියලා. එහෙම වෙන්න බෑ. මේ අඩුම ගානේ මූලික දත්ත ටික දැනගන්න නැතුව මේ පාර්ලිමේන්තුව කොහොමද තීරණ ගන්න. ඊට පස්සේ අපිට කිව්වා සාමාන්‍යයෙන් ලැබෙනවා කියලා අවුරුද්දට යලටයි මහටයි දෙකටම මෙට්‍රික් ටොන් 5ක වාගේ 5.0 ගානක් ලැබෙනවා. ගිය අවුරුද්දේ තමයි ලැබුණ නැත්තේ කියලා. මන්දැන් පාර්ලිමේන්තුවේ රිසර්ච් එකට කිව්ව හොයලා දෙන්න කියලා 2000 ඉඳලා 2024 දක්වා යල කන්නටයි මහ කන්නටයි එකතු කරපු වී නිෂ්පාදනය කොච්චර වී හම්බුණාද කියලා 2020 සහ 2021 5100ක් ලැබිලා තියෙනවා අනිත් අවුරුදු 22ේම ලැබිලා තියෙන්නේ 2000 ගණන් 3000 ගණන් 4000 ගණන් ඉතින් එහෙමනම් කොහොමද පුරෝකථනය කරලා කියන්නේ 5000 ගණක් මෙට්‍රික් ටොන් ලැබෙනවා කියලා ඉතින් ඒ නිසා කෘෂිකර්ම ඇමතුමාට නිර්දේශ කරන්න මේ පිළිබඳව හොයලා බලන්න කියලා මොකද ජනාධිපතිතුමාට වැරදි දත්ත දුන්නාද පාර්ලිමේන්තුවට වැරදි දත්ත දුන්නාද කියලා ඒක නෙමෙයි අදාළ වෙන්නේ මෙතන අපි යම්කිසි නියෝගයක් දෙනවා නම් ඒ නියෝගය දෙන්නේ දත්ත මත පදනම් වෙලා ඉතින් දත්ත වැරදි නම් සියලු දේ වෙනස් වෙනවා අනිත් එක ඔවුන් කියනවා වී මෙට්‍රික් ටොන් මිලියනයක් නැති වෙලාලු ඒකලු මේ ප්‍රශ්න වෙලා තියෙන වටින් ගොඩින් කියනවා වාහන ඉම්පෝට් කරපු කට්ටියට දැන් වාහන ඉම්පෝට් කරන්න බැරි නිසා සල්ලි තියෙනවා ඒ නිසා ඒව ටික අරන් තියාගන්නවයි කියලා මම දන්නේ නැහැ නමුත් කෙසේ වෙතත් අපි අහපු ඍජු ප්‍රශ්නේ කොහොමද මෙට්‍රික් ටොන් මිලියනයක් අවුරුද්දකින් නැති වුණේ කියන එකට උත්තරයක් ලැබුණේ නැහැ ඒ නිසා මේක හොයලා බලන්න කියලා මම ඔබතුමා හරහා මේ පාර්ලිමේන්තුවේ මුදල් අමාත්‍යාංශයට මේ කියන්න කැමති තුන්වෙනි කාරණාව තමයි ගරු කතානායකතුමා අපි සම්මත කරා ශ්‍රී ලංකාවත් සිංගප්පූරුවත් අතර තියෙන නිදහස් වෙළඳ ගිවිසුමේ අවශ්‍ය වැඩ කටයුතු ඉස්සරහට අරගෙන යන එකට හේතුව වුණේ මම ඔබතුමාට මතක ඇති සති දෙකකට කලින් මෙතන ඇවිල්ලා කිව්වා රජයේ මන්ත්‍රීවරු ඒකට විරුද්ධ වුණා ඒකට කියන එකෙන් මම අදහස් කරන්නේ පැල් එක අවුරුදු 5ක් යටතේ 5න් එකේ කොටස් වලින් අයින් කරන්න ඕනේ සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර තියෙන පැල් එක. ඒ කියන්නේ පැරා ටැරිෆ් එක. කස්ටම් ඩියුටි එක දැනටමත් අයින් කළා තියෙනවා. පොඩකින් තියෙනවා ඒ නිසා ඒක මම සභාපති හැටියට එකඟ වුණේ නැහැ නමුත් මං කිව්වා නැවතත් රජයේ ප්‍රතිපත්තිය මොකද්ද කියලා මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න කියලා ගරු මන්ත්‍රීවරු අපිව දැනුවත් කරා ඔවුන් කිව්වා ඔවුන්ගේ ස්ථාවරය යම්කිසි වෙනසක් කරලා තියෙනවා ඒ සිංගප්පූරුව සමග එකඟ වෙලා තියෙන ගිවිසුමට ප්‍රකාරව පැල් එක අවුරුදු 5කින් 5න් එක ගානේ අඩු කරන්න රජේ මේ ගැටලුවක් නැහැ කියලා ඉතින් ඒ නිසා අපි ඒකත් සම්මත කරා ඒකත් විවාදයට ගන්න ඉදිරිපත් කළ තියෙනවා ගරු කතානායකතුමා ඕක තමයි සාරාංශය
ගරු ඇමතුමා
කතානායකතුමනි මේ හර්ෂ මන්ත්‍රීතුමා මතු කරපු මේ සහල් පිළිබඳව සහ මේ දත්ත පිළිබඳව ප්‍රශ්නය අද දවසේ මේ ගැසට් නිවේදනය පිළිබඳ විවාදයේදී මම තවදුරටත් මේ පිළිබඳ කරුණු ප්‍රමාණයක් තියෙනවා ඔබතුමා කියපු කරුණ හරි මහකන්නේ මෙච්චර වියස් වෙන්නත් තිබුණ නැහැ ඒක හරි නමුත් රටේ වියස් වෙන සහ සහල් නිෂ්පාදනය පිළිබඳවත් මේ දත්ත පිළිබඳවත් මෙට්‍රික් ටොන් මිලියනයක් අතුරුදහන් වෙලා කියලා කියන කතාව මෙතුමා මේ දැන් කිව්වා කතාවක් ඒක එහෙම වෙන්න විදිහක් නැහැ ඇත්තට වෙලා තියෙන්නේ මොකද්ද කියන කාරණය පිළිබඳවත් මම හවසට මගේ කතාවේදී මේ සම්බන්ධයෙන් අදහස් මතු කරන්නම් මේ දත්ත පිළිබඳව ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා ඒක කොහොමද විසඳන්නේ කියලා කාරණය පිළිබඳවත් අපි ආණ්ඩුවක් හැටියට ගන්න පියවර ඉදිරිපත් කරනවා
ගරු මන්ත්‍රී
නෑ වාසද මන්ත්‍රී ඇමතුමා මම කිව්වේ නෑ මේ මම කියනවා කියලා මිලියනයක් අතුරුදහන් වෙලා කියලා ඔවුන් කිව්වේ ඒකයි මම ඔබතුමාට ප්‍රකාශ ඒක
තොරතුරේ වැරදි මහකන්නේ මිලියන 4.9ක් කොයි වෙලාවෙවත් අපේ රටේ වීඑස්එන් ඇවිල්ලා නෑ ඒක හරි
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු නීතිඥ දයාශ්‍රී ජයසේකර මන්ත්‍රීතුමා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට ගරු නලින් බණ්ඩාර ජයමා මන්ත්‍රීතුමා මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට
ගරු කතානායකතුමනි මුදල් ක්‍රමසම්පාදන ආර්ථික කටයුතුමාගෙන් මම අහනවා බින්ගිරි අපනයන් සැකසුම් කලාපය පිළිබඳව මේ ප්‍රශ්නේ
ස්තුතියි ප්‍රශ්න අයන්න එක කොටස කොච්චර මේ කලාපය තුළ ක්‍රියාත්මක වෙන කර්මාන්ත ශාලා සංඛ්‍යාව 5යි ඒ කර්මාන්ත ශාලාවල හිතන්නේ පුංචි වැරදීමක් ඉන්නවා මේකේ සංශෝධනය කරන ලද ප්‍රශ්නේ මං හිතන්නේ 111-24 අපනයන සැකසුම් කලාප ප්‍රමාණවත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ වැදගත් බව පිළිගන්නේද කියන කාරණය ඔව් රෝමන ඉලක්කම් දෙක බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ යටිතල පහසුකම් සඳහා මේ වෙනකොට වැය කර ඇති මුදල BOI එක බෝඩ් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් වියදම් කරලා තියෙනවා රුපියල් මිලියන 290ක් 2024-12-31 දක්වා බාහිර යටිතල පහසුකම් සඳහා රේකී අමාත්‍යාංශයන් යටතේ ශේෂ්ත්‍ර 4කින් වියදම් කරලා තියෙනවා රුපියල් මිලියන 1528.5ක් ඊළඟ කොටස රෝමන ඉලක්කම් 3 බිංගිරි අපනයන සැකසුම් කලාපයේ යටිතල පහසුකම් තවදුරටත් සංවර්ධනය කිරීමට එප කලාපයේ තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග ඒ යටතේ ප්‍රධාන වශයෙන් බාහිර යටිතල පහසුකම් සංවර්ධනය සඳහා බිංගිරි අපනයන සැකසුම් කලාපයේ දෙවැනි අදියර ලෙස අක්කර 283ක භූමිය BOI වෙත සම්පූර්ණ අයිතිය මත මිලදී ගැනීමෙන් පසු දැනටත් පවරා ඇති අතර පළමු අදියරට අදාළ අක්කර 157ක් පමණ ඒකට ඇතුළත් වෙනවා. ඒ වගේම ප්‍රවේශ මාර්ගය සම්බන්ධයෙන් මේක විස්තරයක් තියෙනවා. ප්‍රවේශ මාර්ගය සම්බන්ධයෙන් කිලෝමීටර 6.05ක් සඳහා සංවර්ධනය කිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. ඒ වගේම අපනයන සැකසුම් කලාපයේ අවරෝධක කලාපය තුළ ඉදිකරන වතුවත්ත සිට එට්ටියා කොටුව දක්වා වන මාර්ග කොටසේ 80% පමණ ප්‍රමාණයක් වැඩ කටයුතු නිම කරලා තියෙනවා. කිලෝමීටර 4.5ක් වන තුන්තොට සිට වතුවත්ත දක්වා කොටසේ 7% වගේ ප්‍රමාණයක් සංවර්ධනය කරලා තියෙනවා. ඊට අමතරව ඒ මාර්ග ඉදිකිරීම සඳහා 2025 වර්ෂයේ වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1000ක මුදලක් ඉල්ලුම් කරලා තියෙනවා. ජල සැපයුම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. දිනකට ඝන මීටර 2000ක ජල සැපයුමක් කලාපය සඳහා මේ වෙනුවට ලබා දීලා තියෙනවා. පවතින ජල සැපයීම වැඩි දියුණු කිරීම සඳහා නව ජල සැපයීම් යෝජනා ක්‍රමයක් ස්ථාපිත කරන්නට අවශ්‍ය කරන්නයි කියලා හඳුනාගෙන තියෙනවා. ඒ වගේම ඉදිරියේදී ජල සැපයීම දිනකට ඝන මීටර 10000ක ප්‍රමාණය දක්වා වැඩි දියුණු කරන්නත් සැලසුම් සකස් කරමින් තියෙනවා. ඒ වගේම විදුලිය සම්බන්ධයෙන් මෙගාවොට් 2ක විදුලි සැපයීමක් කලාපය සඳහා මේ වෙනකොට ලබා දීලා තියෙනවා. විදුලි සැපයීම මෙගාවොට් 10 දක්වා වැඩි දියුණු කිරීම සඳහා උපවිදුලි වල ඉදිකිරීම විදුලි බල මණ්ඩලය යටතේ මේ වන විට ආරම්භ කරලා තියෙනවා. බාහිර අභ්‍යන්තර යටිතල පහසුකම් සංවර්ධනයේ අභ්‍යන්තර මාර්ග ජාලය 2025 මාර්ග මතුපිට වැඩ නිම කිරීම සඳහා BOI එක ආයෝජන මණ්ඩලය සැලසුම් කරලා තියෙනවා. ජල සැපයීමත් අභ්‍යන්තර ජල විතරණයේ ජාලය දැනටමත් අවසන් කර ඇති අතර විංගිරිය කලාපයේ ආයෝජකයන්ට ඒ ජල සම්බන්ධතාවයන් ලබා දීලා තියෙනවා. විදුලි සැපයීමත් අභ්‍යන්තරව කලින් සඳහන් කරපිකරන සම්බන්ධනම කියන්නේ අභ්‍යන්තර විදුලි විතරණ ජාලය දැනටමත් සම්පූර්ණ කරලා ආරම්භ කිල්ලිම වන මෙගාවොට් 10 ලබා දෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේම පළමු අදියර සහ දෙවැනි අදියර සඳහා වන මුළු විදුලි සැපයීම මෙගාවොට් 20 දක්වා වර්ධනය කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය එකඟ වෙලා තියෙනවා. ආරක්ෂිත වැට සඳහා මීටර 3625ක දිග ආරක්ෂිත වැට දැනටමත් සම්පූර්ණ කරලා තියෙනවා. ප්‍රධාන ප්‍රවේශ ද්වාරය සහ ඉතිරි ආරක්ෂිත වැට 2025 දී සම්පූර්ණ කිරීමට ආයෝජන මණ්ඩලය සැලසුම් කරලා තියෙනවා. ආ කොටස පැන නොනගී
බොහොම ස්තුතිවන්ත වෙනවා අමුතුමාට. විශේෂයෙන්ම 2018 මම සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට ආරම්භ කරපු මේ බිංගිරි අපනයන සැකසුම් කලාපය ගැන ඔබතුමා සවිස්තරාත්මක විස්තරයක් ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. අතරම මේ සියලු කරුණු කාරණා දරමුතුමා මම දන්නවා. මම මේ කරුණු කාරණා නැවත වතාවක් රටට ඒ වගේම මේ අලුත් පාර්ලිමේන්තු මන්දිරවල දැනගැනීමට තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ. විශේෂයෙන් පහුගිය කාලේ බිංගිරිය ගැන කතා වුණේ ප්‍රසිද්ධ වුණේ වෙන කාරණාවලට. හැබැයි බිංගිරියේ රටේ දැවැන්තම අපනයන සැකසුම් කලාපයක් අක්කර 1000ක් දක්වා වර්ධනය කරන්න පුළුවන්, 1200 දක්වා වර්ධනය කරන්න පුළුවන්. පළවෙනි අධ්‍යයනයේ සහ දෙවෙනි අධ්‍යයනයේ අක්කර 284ක් තියෙන. ඒ වගේම දැනට තියෙන ආයෝජන කලාප වලින් 14 ආයෝජන කලාපය වගේම දැනට BOI එකට යම් ආයෝජකයෙක් කතා නැකතුමනි ගියොත් යවන්න තියෙන එකම තැනත් බිංගිරිය තමයි. අනිත් තැන්වල ගොඩක් වෙලාට ඉඩකඩම් මීරිගම, ඒ වගේම වතුපිටිවල, ඒ වගේම කටුනායක, ඒ වගේම සීතාවක, කොග්ගල මේ වගේ ඉඩක් නැහැ. හම්බන්තොට ඉඩක් තියෙනවා. එතකොට ඔබතුමාගෙන් මම අහන කාරණේ තමයි දැන් ඔබතුමාගේ සංඛ්‍යාලේඛන පොඩ්ඩක් බලන්න. BOI එක වියදම් කරා කියපු මිලියන 260 ගාන මං හිතන්නේ කරු අමතුමනේ වැරදි. මොකද මේ ඉඩම් දෙක මිලදී ගැනීමට NLDB එකටම මේට වඩා වාහනක් ගෙව්වා. මිලියන 64ක් වන්දි වලට ගෙව්වා. ඒ වගේම අභ්‍යන්තර මාර්ග වලට ගෙව්වා මිලියන 300 ගාණක් ජල ව්‍යාප්තියට. ඒ නිසා සංඛ්‍යාලේඛන පිළිබඳව ඔබතුමා පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඒක මං හිතනවා යම් නිවැරදිතාවයක් වෙන්න ඕන. විශේෂයෙන්ම බිංගිරි අපනයන සැකසුම් කලාපය ආදරණීය ආයතන 6ක් ඇවිල්ලා තියෙනවා. මං හිතන්නේ ඊයේ පෙරදා අපේක ඔබතුමාට
ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නය
මම අහනවා. ප්‍රශ්නේ බිංගිරි ආයතන කලාපය ගැන කියද්දී අපේ ගරු ජනාධිපතිව පහුගිය කාලේ කිව්වා ආයතන කලාප පහක් අලුතෙන් බිහි කරන්න හදනවා කියලා. ඒක බොහොම හොඳයි. හැබැයි ආයතන කලාප පහක් බිහි කරන්න කලින් දැනට තියෙන ආයතන කලාපයක් සංවර්ධනය කරන්න දැඩි අවධානය යොමු කරන්න ඕන. මොකද මේකේ මෙගාවට් දෙකම අඩි. මේක මෙගාවට් 10 දක්වා වැඩි කළ යුතුමයි. ඒ වගේම මේකේ සී අවුට් ෆ්ලෝ එකක් දාන්න ඕන. මේ කිලෝමීටර්
16 තුමාට අවධාරණය කරන ප්‍රශ්නය
කරනවා කතා. මේක මේ බිංගිරියේ බරපතල ප්‍රශ්නයක්
ලොකුම
අවධානය. එතකොට දරු ඇමතිතුමනි මේ අවශ්‍ය මේ අයවැයෙන් මට අවශ්‍ය වෙලා තියෙන මේ අයවැයෙන් වැඩි මුදලක් වෙන් කරගත්තොත් සී අවුට් ෆ්ලෝ එකට මුදල් වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම මේකට රෝවට ගේන්න පුළුවන් දදුරුවෙක්. ඒක පිරිපහදු කරපු වතුරම ඕනේ නැහැ මේ සමහර කර්මාන්ත කාලවලට ඇමතිතුමනි. ඒ නිසා දදුරුවෙන්
මන්ත්‍රීතුමනි දැන් අර කිව්ව මුදල් සම්බන්ධයෙන් මිලියන 290 සම්බන්ධයෙන් මේ ලබා දීලා තියෙන දත්ත මේක වැරදි කියලා කියනනම් මේ පිළිබඳව තව සාරාංශ අරගෙන අපි පරීක්ෂා කරලා බලමු. මේ පිළිබඳ ගැටලුවක් නැහැ. ඒතරම ආයෝජන කලාප වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් අපි වැරදි අදහසක් ඉදිරිපත් කරලා තිබුණා. සමාජයේ වැරදි අදහසක්. දැන් බියගම කලාපේ විතරක් නෙමෙයි රටේ ආර්ථිකය දියුණු කරන්න නම් නිෂ්පාදනය වැඩි කරන්න ඕන. අපි යම් යම් තැන්වල ප්‍රශ්න මතු කරලා තිබුණේ ඒ ආයෝජන කලාප ඇතුළේ හෝ ඒවා මුවාවෙන් යම් සංවර්ධන ව්‍යාපෘති ඉදිරිපත් කරපු ඒවල ඉදිරිපත් කරපු ක්‍රමවේදයේ ගැටලු පිළිබඳ ප්‍රශ්නේ. ඉතින් දැන් ඔබතුමා අවසානට මතු කළේ 2025 දේදාල් ප්‍රතිපාදන කරනවාද කියන එක. ඇත්තටම දැන් මේ අපි මේ මුදල් වෙන් කිරීමේදී තත්ත්වය මොන විදියද කියලා අපිට බලන්න පුළුවන් වෙන්නේ 2000 දැන් විසර්ජන පාන්ත ඉදිරිපත් කරලා තියෙනවා. 17 වෙනිදා අපේ වියදම් සැලසුම් ඉදිරිපත් කරාට පස්සේ දීර්ඝෝයක විවාද කරන්න පුළුවන්. කෙසේ වෙතත් සඳහන් කරන්න ඕන මෙන්න මේ කාරණේ. දැන් අපි බාර ගන්නකොට මේ සාමාන්‍ය තත්ත්වයේ තිබිච්ච ආර්ථිකයක් නෙවෙයි තියෙන්නේ. මුදල් හිරවීමක්. ඒ වගේම තමයි මේ අවුරුද්දේ 2025 වර්ෂයේදී වියදම් සීමාවක් පැනවෙනවා 13%ක GDP එකෙන්. ඒ අනුව ප්‍රාග්ධන වියදම් සඳහා බිලියන 1315ක් එක දැනටමත් විසර්ජන පන්ති අපි ඉදිරිපත් කරලා තිනවා. ඒකෙදි අපිට ප්‍රමුඛතා හදාගන්න වෙනවා. ඒ ප්‍රමුඛතා මත අනිවාර්යයෙන්ම අදාළ පරිදි වියදම් කරනවා. ඒකෙන් අදහස් කරන්නේ දැන් ඒක ඇතුලේ සියලුම දේවල් මෙතෙන්ට ගේන්න ඕනයි කියලා. දැන් ඔබතුමා සඳහන් කරා මේ පමණමයි කියලා. ඒක තමයි ඔබතුමාගේ මතය. නමුත් අපි විශ්වාස කරන්නේ මේ පමණමයි කියන එක ආයෝජන ගෙනීමට තවත් කලාප තියෙනවා. ඒ පිළිබඳ විමර්ශන සහ ඇසෙස්මන්ට් කරමින් තියෙනවා ගොඩාක් ආයෝජකයන් අදාළ ව්‍යාපෘති මේනවාද ඉදිරිපත් කරමින් තියෙනවා. ඒව පිළිබඳ අධ්‍යයනය වෙමින් තියෙනවා මන්ත්‍රීතුමනි.
ඔව් බොහොම ස්තුතියි. මංග දාස්කරේ මෙය පමණමයි කියන එකේ මෙතනින් එහා නේ. මං කියන්නේ දැනට ඉඩම් ලබා ගන්න පුළුවන් ඉඩකඩ තියෙන ස්ථානයේ විදියට ප්‍රධාන වශයෙන් තියෙන කරු එමතුමනි මේ පමණමයි කියන එකයි අදහසුනේ. ස්තුතන්දන ඔබතුමාට. ඒ වගේම මම දෙවැනි අතුරු ප්‍රශ්නේ අහනවා කරු එමතුතුමනි. දැන් ඔබතුමාලා තවත් ආයෝජන කලාප පහක් ගැන සඳහන් කරා. ඒ ආයෝජන කලාප දැනට හඳුනගෙන තියෙනවද? ඒ ආයෝජන කලාප පහ හදාන ටයිම් ෆ්‍රේම් එකක් හදාගෙන තියෙනවද? ඒ කියන්නේ මොන වගේ දැන් අපි දන්නවා එක එක ආයෝජන කලාපවල සුවිශේෂී තත්ත්වයන් තියෙනවා. දැන් හම්බන්තොට ගත්තාම හම්බන්තොට වරාය මූලික කරගත්තු කර්මාන්ත තමා තියෙන්නේ. දැන් අපේ බිංගිරිය ගත්තාම ඒක කොළඹට කිලෝමීටර් 70ක් දුරින් තියෙන්නේ. ඒතර කොළඹ වරාය, කටුනායක, ගුවන්තොටුපළ ඉලක්ක කරගත්තු කර්මාන්ත ශාලා සහ පොළ ආශ්‍රිත කර්මාන්ත, ඒ වගේම අපනයන ඉලක්ක කරගත් දැනට ඩොලර් මිලියන 48ක දකුණු ආසියාවේ ලොකුම ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා මෙතන හැදෙනවා. ඒ වගේ ඩ්‍රයි ඔපරේෂන්ස් තමයි මෙතන තියෙන්නේ. මේකේ වෙට් ඔපරේෂන්ස්
වලට අතරන් නැවතත් මම කියනවා ප්‍රශ්නේ අහන්නකො
අහනවා මේ ප්‍රශ්නේ තමයි
ප්‍රශ්නේ. පළවෙනි
දරු කතා නැගතුනේ මගේ මං හදපු
බිංගිරි කාලේ කාලේ කල්පනා කරන පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා.
මේ වෙට් ඔපරේෂන් වලට යන්නනම් ගරු ඇමතිතුමනි මේකේ අර සී අවුට් ෆ්ලෝ එක අත්‍යවශ්‍යයි සහ ජල සැපයීම අත්‍යවශ්‍යයි. ඒ නිසා ඒ සඳහා ඔබතුමාලා දැඩි අවධානය යොමු කරන්න කියන ගමන් ඔබතුමාට කියනවා කඩිනමින් ඇවිල්ලා බිංගිරි අපනායසකසුම් කලාපේ විසිට් කරලා ඒක වේගවත් කරන්න අවශ්‍ය සහයෝගය දෙන්න කියලා ඔබතුමාගේ ප්‍රශ්නයක් බලාපොරොත්තු වෙනවා. ඒකට ඔබතුමාගේ අනුමැතිය විතරයි බලාපොරොත්තු
වෙන්නේ. අපි ඒ අදාළ කරුණු සැලකිලිට ගන්නම්. ඒ වගේම අර කලාප හඳුනා ගැනීමේ කාර්ය ක්‍රියාත්මක වෙමින් තියෙනවා. අවසානයේ කරලා නැහැ. ඒ වගේම කලින් එකඟ වෙලා තිබිච්ච කලාප වලට අමතරව දැන් අර BOI පනත සංශෝධනය කිරීමත් එක්ක වෙනම කලාප කළමනාකරණය කිරීම යෝජනා කරලා තියෙනවා. එතෙන්දී සමහර විටදී වෙනත් කලාප වුණත් අපිට සැලකිලිට භාජනය කරන්න පුළුවන්. ඒ ආර්ථික විභවතාවය සමාජීය විභවතාවය සැලකිලිට භාජනය කරමින් ඒ කටයුතු ඉදිරියේදී පියවරෙන් පියවර එනවා. මේ මාස දෙකක කාල පරිච්ඡේදයේදී සමස්ත විශාල දැවැන්ත ව්‍යාපෘති පිළිබඳ අවසාන නිගමනයේට කලාප පිළිබඳ නම් කරන්න දැනට අපහසුයි.
ගරු අජිත් පී පෙරරා මන්ත්‍රීතුමා ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු රවී කරුණානායක මන්ත්‍රීතුමා මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
කථානායකතුමනි මම හතරවෙනි ප්‍රශ්නය අසනවා.
එතනත් ප්‍රශ්න කීපයක් තියෙනවා. අයන්න රෝමන ඉලක්කම් එක බැංකුව සංස්ථා කළගත දිනය 1939 අගෝස්තු 1 වෙනිදා. රෝමන ඉලක්කම් දෙක සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය සභාපතිවරයා KML ද සොයිසා අධ්‍යක්ෂ මණ්ඩලය සොයිසා ඇතුළුව AJ ස්මයිල් මහතා JC පැල්කොල මහතා MKC සේනානායක මහතා ආචාර්ය AKL ඉලේසිංහ මහතා RMP රත්නායක මහතා විධායක නිලධාරී WP රසල් ෆොන්සේකා මහතා සාකා ඊළඟ කොටස 3 වෙනි කොටස සාකා 658ක් ඒ වගේම සේවකයන් 8214ක් 4 වෙනි කොටස නිකුතු ප්‍රාග්ධනය රුපියල් බිලියන 25යි. රෝමන ඉලක්කම් 5 ප්‍රාග්ධනයේ ප්‍රමාණාත්භාවයේ පිළිබඳව කැපිටල් ඇඩික්වසි පිළිබඳව බාසල් නියමයන්ට අනුකූල වන්නේද? ඔව්, එය ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාවයේ ඒ අනුකූල පරිදි තියෙනවා. බාසල් රික්වයර්මන්ට් එකට අභිබවල තියෙනවා. 6 අදාළ නැහැ. කෙනෙක් අනුකූල වෙනවා. ආ කොටස 1 පසුගිය වසර 10 සඳහා ලාභය සහ ඉදිරි වසර 3 සංඛ්‍යාලයක දත්ත මම ඔන්න මේ ඉදිරිපත් කරලා තියෙනවා. කියවන්න අවශ්‍ය නම් 2014 දී බදු පෙරලාභයේ බිලියන 20.3යි ඊළඟට 25.3යි 31.2යි 30.3යි 33.4යි 29.7යි 23.6යි 43.2යි 31.0යි 2023 40.3යි 24 අවසානයේ තාම ඉදිරිපත් කරලා නැහැ. මූල්‍ය ප්‍රකාශන පිළියෙල වෙමින් තියෙනවා. ආසන්න වශයෙන් ඇස්තමෙන්තු ගත කරලා තියෙනවා බිලියන 100ක පමණ. ඒ වගේම 25 26 වර්ෂ දෙක සඳහාත් බිලියන 100කට වඩා වැඩි ලාභයක් ඇස්තමෙන්තු කරලා තියෙනවා. ආයන්නේ රෝමන ඉලක්කම් 2 ආයෝජනයේ මත ඉපැමිණි රිටර්න් ඔන් ඇසට්ස් ඇන්ඩ් රිටර්න් ඔන් ඉක්විටි පිළිබඳ දත්ත තියෙනවා. 2014 ආරම්භ කරපුවාම වත්කම් මත ප්‍රතිලාභයේ රිටර්න් ඔන් ඇසට්ස් 1.6යි 1.7යි 1.9යි 1.7යි 1.6යි 1.3යි 0.9යි 1.3යි 0.8යි 2023 වර්ෂයේදී 0.9යි 24 වර්ෂයේදී 2.2 ඉක්මෝල යන තත්ත්වයක් ඇස්තමේන්තු කරලා තියෙනවා. 25 26 වර්ෂ සඳහා 2.3යි 2.4යි වශයෙන් තියෙනවා. රිටර්න් ඔන් ඉක්විටි හිමිකම මත ප්‍රතිලාභය 2014 ආරම්භ කරෝ 120.5යි 22.2යි 28.4යි 27.9යි 17.3යි 16.8යි 11.9යි 21යි 14.1යි 2023 10.6යි 24 සඳහා පූර්වකථනය 19.1ක් තියෙනවා. 25 26 සඳහා පිළිවෙලින් 17.8ක් සහ 16.7ක්. දහනමය දසම එකක් විසි හතරේ ඇස්තමේන්තු කැන මේ මුල්ල ප්‍රකාශන තාම අවසාන කරල නැහැ. ඒ වගේ අදහසක් තියෙන්නේ. ආයන්නේ තුන්වැනි කොටස පරිපාලන පිරිවැසා ආන්තික ණය අනුපාතයන් පරිපාලන පිරිවැය රුපියල් බිලියන 2019 32.5 33.1 41.7 47.3 2023 වර්ෂයේ සඳහා 52.3 එතකොට සුද්ධ පොලි අර ආන්තික අනුපාතයන් රස්පේඩ් එක මේ විදිහට යන්නේ 2019 ආරම්භ කරලා 3.2 2.8 3.3 3.1 2023 2.1 2024 සඳහා යම් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන ආසන්න වශයෙන් 3.8ක් වගේ ප්‍රමාණයක් හතර රෝමන ඉලක්කන් හතර පරිපාලන පිරිවැය ණය අනුපාතයේ ප්‍රතිශතයක් ලෙස පසුගිය වර්ෂ පහ තුළ 2019 ආරම්භ කරපුවාම 101.5 1.38 1.68 2.98 2023 වර්ෂය සඳහා 2.55 පස්වෙනි කොටස 2019 සිට මේ දක්වා ශේෂපත්‍ර ආගයන් මම ඉතින් මෙතෙන්දී අපි ශේෂපත්‍ර ආගයන් විදිහට ඉල්ලලා තියෙන ශේෂපත්‍රයේ ඇසෙට්ස් මම ඉතින් ටෝටල් ඇසෙට්ස් මුළු වත්කම් ප්‍රමාණය ඉදිරිපත් කරනවා 2019 දී රුපියල් ට්‍රිලියන 2.4 2020 ට්‍රිලියන 3 21 3.8 22 4.3 23 4.4 24ට ඇස්තමේන්තු කරනවා 4.9 ප්‍රමාණයක් ඒ වගේම ඇයන්නේ රෝමන ඉලක්කන් 1 බිලියනයට වඩා කපා හරින ලද ණය කිසිම ණය ප්‍රමාණයක් කපා හැරලා නැහැ. නමුත් බිලියන් වඩා ප්‍රතිපාදන කරපුවා තියෙනවා කපා හැරීම සිද්ධ කරලා නැහැ බිලියනයට වඩා. ඒ නිසා දෙවැනි කොටස රෝමන ඉලක්කන් 2 අදාළ නැත. තුන්වැනි කොටස ණය කපා හැරීම සඳහා අනුගමනය කර නැති නෛතික ක්‍රියාපටිපාටිය කවරේද? එය බැංකුව විසින් දීර්ඝ අනුගමනය කරන ඒගොල්ලන්ගේ ඒ ක්‍රියාපිළිවෙත තියෙන්නේ ඒ නිසා අය මෙතෙන්දී ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ අදාළ නීති රීති අතර ඒගොල්ලන් ක්‍රියාමාර්ග ගන්නවා. මම කලින් සඳහන් කළා වගේ ප්‍රතිපාදන සිද්ධ කරලා තියෙනවා ජාත්‍යන්තර ගිණුම් කරන මේ ප්‍රමිතීන්ට අනුකූලව. ඈ කොටස පැන නොනගී.
මම ස්තුතියි කතානායකතුමනි අමතුමා සවිස්තර උත්තරයක් සපයදීම සම්බන්ධයෙන් මේ අපට පේනවා 2022ට පෙර මේකේ මූල්‍ය විනය සම්පූර්ණයෙන් කඩාවැටලා තියෙනවා. මම හිතන්නේ අලුත් 2022 23 පත්වන අධ්‍යක්ෂක මණ්ඩලය සහ චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් රසල් ෆොන්සේකා තුලින් මම හිතන්නේ මූල්‍ය විනයක් ගෙනල්ලා තිබෙනවා. නමුත් ඔබතුමා පිළිගන්නවද මේකේ රිටර්න් ඔන් ඉක්විටි මේකේ ශීඝ්‍රයෙන් කඩාවැටලා නැවත යථා තත්ත්වයට පත්වීගෙන යනවා? මේකේ තියෙන්නේ පරිපාලන ගාස්වල තියෙන ප්‍රශ්නයක්ද නැත්නම් මේකේ වැඩ කරන සේවක පිරිසේ ඒකේ තියෙන යම් විදියකින් පළපුරුද්දයි ඒකෙන් ලැබෙන බෙනිෆිට් එක මේකේ ඇති වෙලා තිබෙනවද නැද්ද කියන එක කියන්න පුළුවන්.
ඔව් මේ පිළිබඳව ඇත්තටම ROE return on equity කියන එක පිළිබඳව දායක වෙන කාරණා ගත්තාම මේ කිව කාරණාත් සම්බන්ධ වෙලා තියෙනවා. පූර්ණ විශ්ලේෂණයක් කරන්න වෙනවා. මොකද මේකේ ඩිකොම්පෝස් කරලා බලන්නට ඕනේ. එතකොට යම් ආකාරයකට පරිපාලන ඔපරේටින් ඇක්ටිවිටීස් වල දායකත්වයක් තියෙන්න පුළුවන්. ඉහාගිය කරුණුත් තියෙනවා. මේ පිළිබඳව අපි විමර්ශනය කරලා බලන්න ඕනේ. කෙසේ වෙතත් අර බිඳ වැටියුම් තිබුණු තත්ත්වය නැවතත් යථා තත්ත්වයට පත් වෙමින් තියෙන බව හැබෑව. ඒ නිසා විශේෂයෙන්ම අපි විශ්වාස කරනවා මූල්‍ය පද්ධති ඉතාමත් වැදගත්. මූල්‍ය පද්ධතිය ඇතුලේ බැංකු පද්ධතිය වැදගත්. බැංකු පද්ධතියේදී රාජ්‍ය බැංකු වලට විශාල කාර්යභාරයක් අවශ්‍යයි කියන කාරණේ අපි දැඩිව විශ්වාස කරනවා. ඒ අර්ථයෙන්ම දැන් අතීතයේදී බොහෝ දුරට සිද්ධ වුණේ මේ ප්‍රධාන ගවර්නින් බොඩි එක පාවට පත් වෙන මේ බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් ලා පත්වීම චෙයාර්මන් ලා පත්වීමේදී ඒ සුදුසුකම් වෙනුවට ගොඩාක් ඒට පරිණතභාවයේ නැති අයපත් වුණා. ඒ නිසා ඒ වෙනස් කළ යුතුයි කියන එක නිසාම අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ අවස්ථාවේදී ලංකා බැංකුවට පත් වෙලා ඉන්නේ මේ චෙයාර්මන් සභාපති විශේෂන ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකුවේ විශේෂ අධ්‍යක්ෂීම් තියෙන අසල අධ්‍යක්ෂීම් තියෙන නිලධාරියෙක්. ඒ කිසිම කෙනෙක් අපි සිටි බැංකේ සමා වෙන්න කන්ට්‍රි ඩිරෙක්ටර් ඉතින් අපි විශ්වාස කරයි කියන කිසිම අපිත් එක පුද්ගලික නෑද හිතවත්කම් නැත නෙමේ ඌගේ කුසලතාවයන් දක්ෂතාවයන් මතපත් කරලා ඒ නිසා නිසි පරිදි එම කණ්ඩායම් අදාළ කාර්ය කරයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා.
මෙතුමනි මේ සම්බන්ධයෙන් බැලුවාම 8500ක සේවක පිරිසකුයි බ්‍රාංචස් 551ක් තිබෙනවා කියලා දැනුවත් 551ක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බැංකුවකට ජාත්‍යන්තර මට්ටමේ ශ්‍රී ලංකා මට්ටමේ 8-9 දෙනෙක් තමයි සේවය කරන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් මීට වැඩිය ශාඛා සංඛ්‍යාවක් අපි විවෘත කරන්න බැරිද? සහ මේ සම්බන්ධයෙන්ම ඔටෝමේෂන් අත්‍යවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් කොහොමද මේ සම්බන්ධයෙන් කරන්නේ? මොකෝ අද පරිපාලන වියදම 104ක විතර ගාස්තු ඇති වුණාම පුද්ගලික බැංකුවල මේක තමයි ලාභයක් වශයෙන් ඒගොල්ලෝ පාවිච්චි කරලා මේ රටේ අධික පොලියක් වශයෙන් අය කරන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබතුමාලා ගන්න පියවර මොකක්ද කියන එක දැනුවත් කරන්න පුළුවන්.
ඔව්, බොහොමත්ම ස්තුතියි. ඇත්තටම අපි පුළුල් විශ්ලේෂණයකට යනවා මේ වියදම් පරිපාලනය කිරීමේදී. බොහෝ දුරට ඔබතුමා සඳහන් කළා වගේ මේ නොන් වැලි වෙඩින් ඇක්ටිවිටීස් තියෙනවා නම් දැන් මේ එක එක කොටසක් තමයි මේ සේවකයෝ සේවකයන්ගෙත් අර පල්ලැහැට එනකොට ස්කිල්ස් කම්පිටන්සිස් මත ගැටලු තියෙන විශ්ලේෂණයක් සහිතව අදාළ සංශෝධනයක් අපි කරන්න සූදානම්. ඇත්තටම මේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමත් පිරිවැය අඩු කර ගැනීමත් කියන කාරණේදී ඩිජිටලයිසේෂන් මේක තාක්ෂණයේ කැඳවීම ප්‍රධාන අරමුණක්. මේක සමස්ත ආර්ථිකයේ පුරාම අපේ ඩිජිටලයිසේෂන් ප්‍රොසෙස් එක දුවනවා. ඒතර බැංකු පද්ධතියට ඇත්තටම තාක්ෂණය යොදා ගත්තොත් මේ හියුමන් ඉන්ටර්වෙන්ෂන් එක ගොඩාක් අපිට අඩු කර ගන්න පුළුවන්. නමුත් එක කෙටි කාලයක් ඇතුළතදී මේක කරන්න බෑ. නමුත් පියවරෙන් පියවර අපි ඉදිරියේදී මේ කාරණා සිද්ධ කරනවා. දැන් ශාඛා පවා දැන් භෞතික ශාඛාවකට වඩා වෙනත් ආකාරයකට මහ ජනතාවට සම්බන්ධ වෙන්න පුළුවන් තාක්ෂණ ආරා ක්‍රමවේදා. ඒ වගේම ජාත්‍යන්තරවත් අපේ බැංකුව පුළුල් කිරීමේ අදහසකත් වැඩසටහනකත් අපි ඉන්නවා.
ගරු වෛද්‍ය නිශාන්ත සමරවීර මන්ත්‍රීතුමා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංගයෙන් ඇසීමට
මම තියෙනවා. ගරු කතානායකතුමනි, මම ප්‍රශ්න ඉදිරිපත් කරනවා.
ගරු කතානායකතුමනි, එතුම අහන්නේ ෆැමිලි මෙඩිසින් විශේෂඥ පුහුණු ශාස්ත්‍රයක් ඇති කිරීම සම්බන්ධයෙන්. අතන මේක අත්‍යවශ්‍ය ශාස්ත්‍රයක්. මේ ශාස්ත්‍රයේ විශේෂඥ වෛද්‍යවරු රෝහල් වලට අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් අධිකරණයේ නඩු කටයුත්තක් ක්‍රියාත්මක වෙනවා. එනිසා මම හිතනවා ඊට අදාළ ප්‍රකාශයක් ඔබතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන්නොත් එහෙම එකට බලපෑමක් වෙන්න පුළුවන් නිසා නඩු කටයුතු අවසන් වූ වහාම ඔබතුමා අපේක්ෂා කරන ප්‍රශ්නයට පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා.
ඇමතුමනි, කරු කතානායකතුමනි, මම මේ ප්‍රශ්නය ඉදිරිපත් කරේ විශේෂයෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවාව මේ රටේ ස්ථාපිත කළ යුතු අත්‍යවශ්‍ය මොහොතක තමයි මහිත රට තියෙන්නේ. විශේෂයෙන්ම මහජනතාව විදියට මූණ දෙන සෞඛ්‍ය ප්‍රශ්නවලින් සැලකිය යුතු ප්‍රමාණයක් විසඳා ගන්න අත්‍යවශ්‍ය පදනම සකස් කරගන්න වෙන්නේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ප්‍රයිමරි හෙල්ත් කෙයාර් කියන එක සංවර්ධනය කිරීමට ආණ්ඩුවක් ලෙස මූලිකත්වයගෙන කටයුතු කිරීමෙන්ම පමණයි කියලා විශ්වාස කරන නිසා. එතකොට මේ ෆැමිලි ෆිසිෂියන්ස් කියන ඒ කණ්ඩායම, විශේෂඥ කණ්ඩායම අත්‍යවශ්‍ය වෙනවා මේ සෞඛ්‍ය සේවාව කටයුතු ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාම කෙරෙහි. ඒ නිසා ඒ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීම වෙනුවෙන් ආණ්ඩුව මේ වෙනකොට ගෙන යමින් තියෙන ක්‍රියාමාර්ග ගැන අදහසක් ප්‍රකාශ කළ හැකිද කියන
ප්‍රශ්නය. දරු කතානායකතුමනි, මේ ඔබතුමාත් මේ ශාස්ත්‍රය ගැන හොඳම අවබෝධයක් තිබෙනවා. අපේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ තිබෙන බරපතලම ප්‍රශ්නයක් තමයි මේ බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර ලබා ගැනීමට තිබෙන රෝගීන් ප්‍රමාණය වැඩිවීම. රටේ ජනගහනය මිලියන 22ක් වුණාට සාමාන්‍යයෙන් බාහිර රෝගී අංශයකට වසරකට රජයේ රෝහල් වලට පමණක් මිලියන 60ක් පමණ එනවා. රජයේ රෝහල් වලට එන්නේ එන ප්‍රමාණය 50%යි. ඒ කියන්නේ දල වශයෙන් මිලියන 120ක් විතර ප්‍රමාණයක් මේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එනවා. ඒ කියන්නේ දල වශයෙන් කියන්නේ එක්කෙනෙක් 6 වතාවක් විතර බාහිර රෝගී අංශයට යොමු වෙනවා. එතකොට අපි කොතරම් ප්‍රමාණයක් තිබෙන රෝහල් වල ගොඩනැගිලි වැඩි කළත් මේ ප්‍රශ්නයට හැම උත්තරයක් ලැබිලා නැහැ. අතරම 2018 පමණ කාලයේ ඉඳලා ප්‍රාථමික සෞඛ්‍ය ශාස්ත්‍රය සංවර්ධනය කිරීම සඳහා ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත ව්‍යාපෘති කීපයකට ක්‍රියාත්මක වුණා. නමුත් මේ ප්‍රශ්නයට තාමත් සිරසාර උත්තරයක් ලැබිලා නැහැ. මේක තිබෙන්නේ ගරු කතානායකතුමනි මැජික් උත්තර නැහැ. ලෝකයේ විද්‍යානුකූලව ප්‍රායෝගිකව මේ ප්‍රශ්නෙට දීපු එකම විසඳුම තමයි ඒ ජනතාව පදිංචි ප්‍රදේශයේ සිට සාමාන්‍යයෙන් උපරිම කිලෝමීටර් දෙකහ මාරක විතර සීමාවක් ඇතුලේ ඒ අයගේ රෝග පරීක්ෂා කිරීම සහ ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රාථමික සෞඛ්‍ය ඒක ගොඩනැගීම පාසුකම් සහිතව සහ මානව සම්පත සහිතව. ඉතින් මේක අභියෝගයක්. ඒ නිසාම අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේ මෙවර ක්‍රියාත්මක කරන ප්‍රමුඛතම සැලසුමක් තමයි මෙන්න මේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීම. ඒ සඳහා මේ වසරේදී අපි නියම ව්‍යාපෘතියක් ආරම්භ කරනවා රටේ දිස්ත්‍රික්ක දෙකක් කේන්ද්‍ර කරගෙන. ඒ අනුව ඉතිරි දිස්ත්‍රික්ක වලටත් මේක ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් එක්ක අභියෝගයක් හැටියට තියෙනවා මං කිව්ව වගේම මේකට අවශ්‍ය කරන වෛද්‍යල ධාරීන් සහ කාර්යමණ්ඩලය පුහුණු කරන එක. ඉතින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා විධිමත් කිරීමේදී මේ ෆැමිලි ෆිසිෂන්ස්ලාත් ඒ වගේම ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයනුත් අතිශය වැදගත් විශේෂඥ සේවාව ලබා දීමේදී. ඉතින් ඒ අනුව ගත්තහම මේ ක්ෂේත්‍රය අවශ්‍ය පරිදි විද්‍යානුකූලව ඒ තැන්වලට යොමු කිරීම තමයි බලාපොරොත්තුව තිබෙන්නේ. ඉතින් මේ ආරම්භ කරලා තිබෙනවා. නමුත් ඒක සුදුසු පරිදි යොමු කරලා නැහැ කියන එක මට කියන්න පුළුවන්. කොහොමත් අපි ප්‍රාථමික සෞඛ්‍ය සේවා විධිමත් කළ ජනතාවට පහසුවෙන් මේ තමන්ගේ රෝගයට ප්‍රතිකාර ගැනීම සහ පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය අවස්ථාව නිර්මාණය කරනවා.
බොහොම ස්තුතියි කතානායකතුමනි.
ගරු නීතිඥ රවුෆ් හකීම් මන්ත්‍රීතුමා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට
මං අහනවා.
ගරු කතානායකතුමනි, රවුෆ් හකීම් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයේ A1 COVID-19 ආරම්භයේ සිට 2022 දෙසැම්බර් 31 දක්වා රසායනාගාර පරීක්ෂණවලින් තහවුරු කරන ලද COVID-19 රෝගීන් සංඛ්‍යාව 671,893කි. A2 එම කාලය තුළ සිදු වූ මරණ සංඛ්‍යාව 16,817කි. A3 මෙම ආසාදිත මරණ සංඛ්‍යාව වයස, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, පදිංචි පළාත සහ දිස්ත්‍රික් අනුව මට කියන්න පුළුවන් ඔබතුමාට. රයිට්, ඒකම හොඳයි. COVID-19 මුත්‍රදේහ බැහැර කිරීමේදී COVID-19 වෛරස් ප්‍රභේදයේ ස්වභාවය සහ ලෝකයේ අනිත් රටවල ක්‍රියාත්මක කරන ලද ආකාරය සලකා මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණ උදෙසා COVID-19 ආසාදිත මෘත ශරීර ආදාහනය කළමනාකරණය කිරීම පිළිබඳ තාක්ෂණික කමිටුව විසින් වරින් වර නිර්දේශ ලබා දීම සිදු කර ඇත. එදී මියගිය පුද්ගලයන්ගේ මරණවල අවසන් කටයුතු සිදු කිරීමට අදාළව කමිටුව විසින් 5 නිර්දේශ ඉදිරිපත් කර ඇත. මියගිය පුද්ගලයන්ගේ මෘත ශරීර පැය 24ක් ඇතුළත ආදාහනය කිරීම, තෝරාගත් හුදකලා භූමිවල මෘත ශරීර භූම දාන කිරීම, මේ සඳහා ඔටමාවඩි සුසාන භූමිය තෝරාගෙන භූමදාන කටයුතු සිදු කරන ලදී. A2 COVID-19 වසංගතය ආරම්භයේ සිට ආදාහනය කිරීමෙන් බැහැර කරන ලද ආසාද මෘතදේහ සංඛ්‍යාව 13,183කි. A3 2021 3/5 දින සිට භූමදානය කිරීමෙන් බැහැර කරන ලද COVID-19 ආසාද මෘතදේහ සංඛ්‍යාව 3,634කි. 4 සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින තොරතුරු අනුව ආදාහනය සහ භූමදානයෙන් බැහැර කරන ලද මෘතදේහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව වෙන්වෙන වශයෙන් 5 පරිදි වේ. ආදාහනය ස්ත්‍රී 5,136යි, පුරුෂ 8,047යි, භූමදානය ස්ත්‍රී 2,225යි, පුරුෂ 1,409යි, මුළු එකතුව ස්ත්‍රී 7,361යි, පුරුෂ 9,456යි. සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින තොරතුරු අනුව භූමදානයෙන් බැහැර කරන ලද මෘතදේහ සංඛ්‍යාව ආගම අනුව වෙන්වෙන වශයෙන් 5 පරිදි වේ. මුස්ලිම් 2,992යි, බෞද්ධ 287යි, හින්දු 270යි, කතෝලික 85යි, එකතුව 3,634යි. ඊට අමතරව ගරු මන්ත්‍රීතුමා, මම මේකක් කියන්න කැමතියි. වයස, පළාත, දිස්ත්‍රික්කය සහ ජනවර්ගයනුව ආදාහනය කළ සහ භූමදානය කරලද මෘතදේහ සංඛ්‍යාවන්, ආගම අනුව ආදාහනය කළද මෘතදේහ සංඛ්‍යාවන් පිළිබඳ දත්තයන් වෙන්වෙන්ව සෞඛ්‍ය අමාත්‍යාංශ සතුව නොමැත. ඈ පැන නොනගී.
ගරු ඇමතුමනි, මේ ආගමනුව මේ මුත්ත දේහයන් පිළිබඳව තොරතුරු නැති එක පිළිබඳවයි අපේ කනගාටුව. විශේෂයෙන්ම ඒක නම් වශයෙන් තොරතුරු තිබුණා නම් ආගම හඳුනා ගැනීම ඉතාම ලේසි වෙනවා. ඉතින් ඒ පිළිබඳව ඔබතුමා සලකා බලන්න. ඒත් එක්කම මගේ ප්‍රථම ප්‍රශ්නය, අතුරු ප්‍රශ්නය, ඔබතුමත් කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියට ගම්මාන දෙකක්, අටුළු ගම කළුතර දිස්ත්‍රික්කයේ ගම්මානයක්, මුස්ලිම්වරු මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත් වෙන ගම්මානයක්, ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම්ස් වැඩි වශයෙන් ජීවත් වෙන අකුරණ ගම්මානය. වුවමනාවට වැඩි අවධානමක් ඇති කරමින් මාස එකහමාරකට වැඩි කාලයක් සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කරලා අවශ්‍ය නැති භීතිකාවක් ඇති කිරීමේ ප්‍රයත්නයක් තිබුණු බවත්, ඒවට සුළු සුළු කාරණා මුල් කොටගෙන විශේෂයෙන්ම හඳුනාගත්ත රෝගියෙක් පිළිබඳව ඒ තොරතුරු ලැබුණ විගසම මුළු ගමම සම්පූර්ණයෙන්ම වසාදමා අනීතිකව විශාල පීඩනයකට ඒ ගම්වාසීන් ලක් කරා. ඒ පිළිබඳව ඔබතුමාටත් විශාල වශයෙන් ඡන්ද ලැබු ගම්මානයක් හැටියට ඒ ගම්මානයට සිදුවුණු ඒ අනීතික ක්‍රියාව පිළිබඳව උවමනාවෙන් වෛරී වශයෙන් දඩුවමක් හැටියටයි ඔය ඒ පළාතේ සමහර නිලධාරීන් කටයුතු කිරීම උඩ සිදුවුණු කාර්යයක් පිළිබඳව ඔබතුමා පිළිගන්නවද? ඒ පිළිබඳව යම් පරීක්ෂණයක් කරනවා.
ගරු මන්ත්‍රීතුමා, ඒ කාලෙදී පැවති ආණ්ඩුවේ දේශපාලන තීන්දුව මත කරන ලද ක්‍රියාමාර්ග විසින් එක පැත්තකින් ජනතාව අතිශයින් විශාල වශයෙන් පීඩාවට පත් වුණා, වගේම රාජ්‍යලධාරීන්ටත් යම් පීඩනයක් එල්ල වෙලා තිබුණා. ඔබතුමාට මතක ඇති අටලුගම තිබුණු මාතෘ සායනය කිසිදු හේතුවක් නැතුව වහලා දාලා ඒ කාන්තාවන්ට බණ්ඩාරගම නගරෙට එන්න කියලා බල කරලා තිබුණා. ඉතින් ඒකට මමත් පාර්ලිමේන්තු පිටින්දෙන කතා කරා, අවසානයේ අපිට යලිත් අටලුගමටම දෙන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා ඒ කාලෙදී ඒ ගත්ත දේශපාලන තීන්දුවල ප්‍රතිඵල තමයි ජනතාව භුක්ති විඳේ. මම ඇත්තරම වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට ඒ කාලේ සමහර සෞඛ්‍ය නිලධාරීන් ගත්ත තීන්දුව පිළිබඳව කනගාටු වෙනවා. අපිට වක් කියන්න නැති වුණාට එහෙම ආගමක් මුල් කරගෙන විශේෂයෙන් මේ වගේ ගෝලීය වසංගතයකදී තීන්දුව ගැනීම බරපතල ප්‍රශ්නයක්. ඒක අමාත්‍යංශයක් පුජ්‍යලය හැටියට නෙවෙයි, රටක් හැටියට අපි කනගාටු වෙන්න ඕනේ. අපි කලින් දවසත් අගමැතුමියත් එලෙසම ප්‍රකාශ කරා. මේ සම්බන්ධයෙන් අපි නිවැරදි කරගෙන යනවා ඒ දේවල්. ඒකට අදාළ කරන මේ පිළිබඳව චේතනාන්විතව කටයුතු කරන අයට අවශ්‍ය කරන නීතිමය ක්‍රියාමාර්ග ගන්න ගරු ඇමතුමා මන්ත්‍රීතුමා අපි පසුබට වෙන්නේ නැහැ.
ඔබතුමා මේ චේතනාන්විතව කටයුතු කරපු නිලධාරීන් පිළිබඳව කටයුතු කරනවායි කියන එක පිළිබඳව සතුටු වෙන අතර, ඒ වගේම ඔබතුමන් සඳහන් කරපු විශේෂයෙන්ම භූමි දහනය පිළිබඳ ප්‍රශ්නයට අපිට යම් විදියට විශාල උද්ඝෝෂණ වලින් ඊට පස්සේ විරෝධතා වලින් පස්සේ තමයි රජයේ ඒ තීරණයට එළඹුණේ. ඒ එළඹෙන අවස්ථාවේදීත් ජයවර්ධන විශ්වවිද්‍යාලයට අනුබද්ධිත මහාචාර්ය මෙතිකා විතානගේ කියන මහත්මිය භූගත ජලය හරහා මේ ලෝක වසංගතය පැතිරී යෑමට ඉඩකඩ තිබෙනවයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතාම පැහැදිලිව මේ පිළිබඳව ඔක්කොම දන්නා කාරණයක්. ඔබතුමන්ලගේ පක්ෂයේ ලේකම්තුමා මේ වසංගත රෝග විශේෂඥතුමෙක්, එතුමත් මේකට විරුද්ධ මතයක් දරපු කෙනෙක්, එතුමත් දන්නා කාරණයක්. ඒ කියන්නේ ජීවි ශරීරයක් විතරයි, ශරීරයක් තුළ විතරයි වෛරසයක් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ ශරීරයේ මරණයට පත් වුණ විගසම වෛරසයක් මරණයට පත් වෙනවා කියන එක විද්‍යානුකූලව සාධිත කරපු කාරණයක්. නමුත් මේ මහත්මිය සම්පූර්ණයෙන්ම අවිද්‍යානුකූලව වෛරී අදහසින් මේ කාරණාව උඩ දිගින් දිගටම මුස්ලිම් මරණ විශේෂයෙන්ම මෘතදේහ ආදාහනය කළ යුතුයි කියන කාරණාවත් ඒ වගේම භූමිදානය කිරීමට වෝටර් ලෙවල් එක වතුර මට්ටම ඉතාම ගැඹුරට තියෙන පළාතකට ගෙන ගිහින් වඩලන්න ඕනේ කියන කාරණාව කියමින් උවමනාවෙන් වෛරී ලෙස කටයුතු කරපු මේ මහත්මිය පිළිබඳව ඔබතුමන්ලා කුමක්ද ගන්නා ක්‍රියාමාර්ගය කියන මම අහන්න කැමතියි.
එතුමා ඒ කමිටුව පත්කලේ කවර අරමුණකින්ද කියන එක කමිටුවේ සංයුති අනුව පේනවා. ඒ වගේම ඒ ගත්ත තීන්දුව ඒ කාලේ හිටපු කැබිනට් මණ්ඩලය ඇතුලේ සාකච්ඡා කරලා එකඟතාවය පළ කරලා තියෙනවා. එතකොට ඒකට කරුණු දක්වන්න පුළුවන් නේද? ඇමතිවරු හිටියා. ඇමතිවරුත් මුකුත් ඒ ගැන කතා කරලා තිබුණේ නැහැ. ඒ නිසා මේ ගත්ත තීන්දුව වැරදි කියන එක අපි කවුරුත් පිළිගන්නවා, අපි ඒක දන්නවා. ඒන් පස්සේ තමයි යලිත් ඒකට සාධාරණ කරන පුළුවන් කමිටුවක් දාලා සමහර තීන්දුව රිවර්ස් කළේ. මොකද මේගොල්ලෝ මේ පාවිච්චි කරගත්ත උපතුමා දන්නවා වසංගතයේ පැමිණෙන වෙලාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය සමහර නිර්දේශ තිබුණා. ඒ රටවලට අනුකූලව තීන්දුව ගැනීමේ අවස්ථාවක් ලබා දීලා තිබුණා. නමුත් මේ පිළිබඳ තොරතුරු පරීක්ෂණ මට්ටමින් හොයාගන්නකොට ඒ ගත්ත සමහර තීන්දුව රිවර්ස් කළා. ඒ නිසා මේක වැරදි තීන්දුවක්. කිසිම විද්‍යානුකූල පදනමක් නැහැ. අපි ඒක දන්නවා. ඒ නිසා තමයි අපේ වසංගත රෝග විශේෂඥයන්ට කටයුතු කරපු මේ විශේෂඥ නිහල් අබේසිංහ ඇතුළු කණ්ඩායම ප්‍රකාශයට පත් කළේ. නමුත් ඒ වෙලාව රජය අහුන් කඳුන්නේ නැහැ. ඉතින් මට කියන්න තියෙන්නේ ඒ ගත්ත තීන්දුව වැරදි කියන එකත් නේද? ඒ සම්බන්ධයෙන් යලි යලිත් අපි රටක් හැටියටම කඩකාටු වෙන්න ඕන කියන එක තමයි.
ගරු රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීතුමා අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘත්ති අධ්‍යාපන අමාත්‍යමින් ඇසීමට
ගරු කථානායකතුමනි, එක පසුගිය රජය විසින් ඉදිරිපත් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවල සාධනීය වෙනස්කම් සිදු කර ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වෙන අතර ඒ අනුව ශිෂ්‍ය ප්‍රජාවට වඩාත් යෝග්‍ය වන පරිදි පවතින අධ්‍යාපන ක්‍රමය පරිවර්තනීය වෙනසකට ලක් කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනු ඇත. අපිට පෙනී ගිය විදියට ඒ පහුගිය රජය විසින් ඉදිරිපත් කළ තිබ්බ ඒ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න හරියට වැඩපිළිවෙලක් තිබ්බේ නැහැ. ඒ නිසා අපි ඒක සමාලෝචනය කළා. ඒ අනුව 2026 වෙනකොට අපේ ප්‍රතිසංස්කරණ ඒ දීර්ඝකාලීන අරමුණත් එක්ක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ආ දෙක සෞන්දර්ය තොරතුරු තාක්ෂණය සහ ගිනුම්කරණය වැනි විෂයන්වල අන්තර්ගතය වඩාත් යෝග්‍ය පරිදි සංශෝධනය කිරීමක් ඇරෙන්න ඒවා ඉවත් කරන්න අපිට කිසිම බලාපොරොත්තුවක් නැහැ. අපි දකින විදිහට මේ විෂයන් අධ්‍යාපනය තුළ තිබිය යුතුයි, ඒවා අන්තර්ගත විය යුතුයි විෂයමාලාවට. තුන, මේ වෙන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපන ක්‍රමයේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් අපි සූදානම් කරමින් වෙමින් යන්නේ. විශේෂයෙන්ම අපි අංශ තුනකින් මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙනවා. අපි විශාල අවධානයක් ගුරු පුහුණුවට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට දෙවනි කාරණය තමයි පාසල් සංවිධානය වීම සහ පාසල් වලට අවශ්‍ය යටිතල පහසුකම් හරහා පාසල් අතර තියෙන පරතරය අඩු කිරීම. ඒ වගේම තමයි පාසලේ විෂය අන්තර්ගතය පිළිබඳ අපේ අවධානය යොමු කළා. පාසලකට ඇතුළත් වෙන දරුවෙක්ට ලෝකය විවෘත කරන අධ්‍යාපන අත්දැකීමක් ලබා ගන්න පුළුවන් පාසල් පරිසරයක් බිහි කිරීම තමයි අපේ අරමුණ වෙලා වෙන්නේ. අහතර, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා මගින් විෂයමාලා ඇගීම් හා තක්සේරු කරන ක්‍රියාවලියන් සංශෝධනය වෙනවා. ඒ අනුව වර්තමානයේ පාසල් සිසුන් විසින් ඉගෙනුම ලබන විෂයන් සංඛ්‍යාව ඇගීම හා තක්සේරු කරන ක්‍රියාවලිය හරහා ඒ ඇති වෙන ශිෂ්‍ය පීඩනය, ඒකේ තියෙන ඒ අන්තර්ගතයත් ඒ assessment ක්‍රියාවලිය තුලත් ඇතිවෙන පීඩනය අවම වන පරිදි තමයි අපි සංශෝධනය කරන්නේ. අපේ අධ්‍යාපන ප්‍රතිපත්ති ඒක යොමු කරගෙන තමයි ඒක විෂයමාලා පරිවර්තනය සඳහා සැලසුම් කරගෙන යන්නේ. අපි අපේක්ෂා කරන්නේ අර විභාග කේන්ද්‍රීය ක්‍රමයකට වඩා ප්‍රායෝගික ළමුන්ට බරක් නොවන අධ්‍යාපනයක් ලබා දෙන්න තමයි අපි සැලසුම් කරන්නේ. ජාතික අයවැයෙන් සාමාන්‍ය අධ්‍යාපනය සඳහා වෙන්වන මුදලින් ජාතික පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය එක ප්‍රශ්නයට උත්තරේ, වෙනත් පළාත් පාසල් සඳහා ජාතික මුදල් කොමිසම් සභාව මගින් පළාත් පාලන අමාත්‍යාංශය වෙතත් පළාත් පාලන අමාත්‍යාංශය මගින් පළාත් සභාව වෙතත් මුදල් වෙන් කරනවා. ඒ අනුව ගරු කථානායකතුමනි, 2022 වර්ෂයේ පාසල් පාදක ඉගෙනුම් ප්‍රදානය SBLEG කියන පදනම යටතේ තමයි පාසල් වලට ඒ මුදල් වෙන් වෙන්නේ. ඒසේම තමයි 2023 සිද්ධ වුණේ. ඒ 2023 වර්ෂයේ සීමිත ප්‍රතිපාදන බෙදා හැරීම නිසා ශිෂ්‍ය සංඛ්‍යාව 2000ට අඩු ජාතික පාසල් 105ක් හා ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ තෝරා ගනු ලබන පාසල් 45ක් සඳහා මුදල් ප්‍රදාන ලබා දෙන ලදී. ඒ අනුව 2023 වර්ෂයේදී ජාතික පාසල් 150ක් සඳහා මුල්‍ය ප්‍රදාන ලබා දෙනු අතර ඒ වර්ෂයේ මූල්‍ය ප්‍රදානය ලබා දීමට නොහැකි වූ ළමුන් 2000ට වැඩි ජාතික පාසල් 146ක් සඳහා එක් පාසලකට රුපියල් මිලියන 1 බැගින් පාසල්වල සුළු අලුත් වැඩිහා නඩත්තු සඳහාත් සාධන මට්ටම ඉහළ නැංවීම සඳහා ලබා දීමට තීරණය කරනු ලැබූ අතර එවකට තිබූ සීමිත මුදල් ප්‍රමාණය සලකා බලමින් පාසල් 146න් 122ක් සඳහා රුපියල් මිලියන 1 බැගින් 2024 වර්ෂයේදී ලබා දෙන ලදී. එහි ඉතිරි ජාතික පාසල් 24 සඳහා වන මුල්‍ය ප්‍රදාන 2025 වර්ෂයේ මුල් කාර්තුව තුලදී ලබා දීමට කටයුතු සැලසුම් කර ඇත. තවද 2025 වර්ෂයේදී නැවත වරක් සියලුම ජාතික පාසල් සඳහා පාසල් පාදක ඉගෙනුම් ප්‍රවර්ධන ප්‍රදානය ලබා දීමට කටයුතු සැලසුම් කර ඇත. එසේම මෙම චක්‍රලේඛනය අනුගමනය කරමින් එක් එක් පළාත් වලට වෙන්වන මුදල් ප්‍රමාණය අනුව සෑම පළාත් පාසලකටම පාසල් පාදක මුල්‍ය ප්‍රදානය ලබා දීම සඳහා කටයුතු කරන ලෙසට පළාත් වලට උපදෙස් ලබා දී ඇත. A2 අධ්‍යාපන ඇති තරඟකාරීත්වය අඩු කිරීම සඳහා දැනටමත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සැලසුම් කර ඇති අතර එය 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත. විෂයමාලා සහ විභාග ක්‍රමය සංශෝධනය කිරීමට පියවරගෙන ඇත. මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම මගින් දීර්ඝ කාලයක් මුළුල්ලේ පවතින දැඩි තරඟකාරීත්වය යුතු අධ්‍යාපන ක්‍රමය වෙනස් වන අතර මගින් අධ්‍යාපන ක්‍රමය නව දිශානතියකට යොමු වන ඇති බව අපේක්ෂා කෙරේ. ඒ වගේම තරඟකාරීත්වයට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන පාසල් අතර තියෙන විෂමතාවය, ඒ විෂමතාවයට ආමන්ත්‍රණය කිරීම තුලිනුත් මේ තරඟකාරීත්වය අඩු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. A3 විශ්වවිද්‍යාලවල ගරු කථානායකතුමනි, ඇත්තටම අපි විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා විතරක් නෙවෙයි පුළුල් කරන්නේ. අපි මේක ක්ෂේත්‍රයක් ඇටියට දැකලා උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කරන්නේ කොහොමද කියන ප්‍රතිපත්තිය තමයි මේ අපේ ආණ්ඩුව අනුගමනය කරන්නේ. ඒ අතරින් මූලික 2025 වර්ෂයේදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ විශ්වවිද්‍යාලවල දැවෙන ප්‍රශ්න රාශියක් තියෙනවා. ආරම්භ කරපු පීඨවලට අවශ්‍ය පහසුකම් නැතිවීම, ඒවයි අලුත් පාඨමාලා පිළිබඳ ක්වොලිටි ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රශ්න මතුවලා තියෙන එක, අධ්‍යාපන ක්ෂේත්‍රයේ කථිකාචාර්යවරුන්ගේ පුරප්පාඩු තිබීම සහ මේ වැඩි වෙලා තියෙන පීඨ සහ කෝසස් වලට අනුව ළමුන් ඇතුළත් කරගෙන තිබ්බට ඒ ළමයින්ට අවශ්‍ය, ඒ ශිෂ්‍යයන්ට අවශ්‍ය සුබසාධන පහසුකම් ඒ හා සමානව වැඩි වෙලා නැහැ. උදාහරණයකට හොස්ටල් වල විශාල අඩුවක් තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව අපේ මැදිහත් වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම අපේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන අපේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අමතරව රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඒ කටයුතු කරන අතර තාක්ෂණ හා වෘත්තීය ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට අපේ විශේෂ අවධානයක් අපි යොමු කරනවා. ඒක තමයි අපි හිතන්නේ අර රැකියාවට පුහුණු කරන වෘත්තිමය පුහුණුවක් ලබා දෙන ඍජුවම ආර්ථික වර්ධනයට සම්බන්ධ වෙන ශේෂ්ත්‍රය තමයි ඒක. ඒ සඳහා අපේ විශාල මැදිහත් වීමක් ඒක තුල අවස්ථා පුළුල් කරන්න අපි සැලසුම් කරගෙන යනවා. ඈ ප්‍රශ්නයට අදාළ
නැහැ. ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යමයට ස්තුතිවන්තන. ඉතාමත්ම පැහැදිලිව ඒ ප්‍රශ්න වලට විස්තරාත්මක පිළිතුරු ලබා දීම ගැන මගේ අතුරු ප්‍රශ්න දෙකෙන් පළමු ප්‍රශ්නය මා විසින් යොමු කරනවා. දෙවන අතුරු ප්‍රශ්නය යොමු කරන්නේ ගරු මන්ත්‍රීනි උසානි උමංගා මහත්මිය. මා ඉදිරිපත් කරන අතුරු ප්‍රශ්නය, පහුගිය දිනවල දැනගන්න ලැබුණා පාසල් දරු දැරියන්ට පාවහන් ලබා දීම, රජයේ මැදිහත් වෙලා පාවහන් ලබා දීම සම්බන්ධව මා නියෝජනය කරන බදුලේ දිස්ත්‍රික්කයේත්, විශේෂයෙන් මා නියෝජනය කරන අපතලේ ආසනයේත් ග්‍රාමීය දුප්පත් පාසල් බොහොමයක් තියෙනවා. දුප්පත් දූ දරුවන් ගොඩක් ඉන්නවා. ඒ වගේම වතු ආශ්‍රිතව අපි දකිනවා ඔය ප්‍රශ්නේ ගොඩාක්, පාවාන් නැතිව පාසල් යන දරු දැරියන් දකිනවා. ඒ නිසා මම ඔබතුමියගෙන් අහන්නේ ඒ සම්බන්ධව, ඒ කියන්නේ පාසල් පාවහන් ලබා දීමේ නිශ්චිත ක්‍රමවේදයක් තියෙනවද? එහි වතු පාසල් වල දරුවන් ආවරණය වෙන ක්‍රමවේදය සහ මේ සම්බන්ධව, කියන්නේ දුප්පත් දරුවන්ට මේක ලබා දෙන සම්බන්ධව මොකක් හරි නිශ්චිත ක්‍රමවේදයක් තියෙනවද කියන එක තමයි මගේ පළමු අතුරු ප්‍රශ්නය.
ගරු කථානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නයට අපේ සමස්ත අපේ වැඩසටහනක් තියෙනවා පාසල් දරුවන්ගේ සුබසාධන කටයුතු සහ ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවයන් සඳහා පුළුල් වැඩසටහනක් තියෙනවා. එයින් එකක් තමයි මේ සපත්තු බෙදා දීමේ වැඩපිළිවෙල. ඒක අපි දැනට තීරණය කළා තියෙන්නේ, මොකෝ අපිට නිර්ණායකයක් අවශ්‍යයි මේ ළමුන් තෝරා ගැනීම සඳහා, ඒක අවශ්‍යතාවය තියෙන ළමුන් තෝරා ගැනීම සඳහා. මේ වෙනකොට අපිට තියෙන හොඳම නිර්ණායකය තමයි ළමයින් 250කට අඩු පාසල්වල සියලුම දරුවන්ට සපත්තු ලබා දීමට අපි සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව ළමුන් ලක්ෂ 7කට විතර මේ වසරේ සපත්තු ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.
ගරු කථානායකතුමනි, මම දෙවැනි අතුරු ප්‍රශ්නය අහනවා ගරු අග්‍රාමාත්‍යතුමියගෙන්. අපි දන්නවා ගරු අග්‍රාමාත්‍යතුමිය අමාත්‍යංශයේ බාරගනිද්දිම ශිෂ්‍යත්ව විභාගෙවත් හරියට පවත්ව ගන්න බැරි කාලෙකදී තමයි එතුමිය එම අමාත්‍යංශයේ බාරගත්තේ. නමුත් ශිෂ්‍යත්වයට අදාළව ඇතිවෙච්ච සෑම ගැටලුවකදීම අපි ඒ වෙනුවෙන් පෙනී ඉඳියා. මේ වෙන විට ශිෂ්‍යත්ව විභාගය පවත්වලා යම් කාලයක් ගත වෙලා තිබියදී ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන්නේ කවදද කියලා මම ගරු අග්‍රාමාත්‍යතුමියගෙන් දැනගන්න කැමතියි.
බොහොම ස්තුති ගරු කථානායකතුමනි. ඔබ දන්නවා ඒ ශිෂ්‍යත්ව විභාගයත් එක්ක පැන නැගුණු අර්බුදය නිසා උසාවියේ අපිට නිතීන්දුවක් දීලා තිබ්බා මාකින් අත්හිටවන්න. ඒක අපිට විසඳ ගන්න පුළුවන් වුණේ දැන් සති දෙක තුනකට කලින් ඒ නඩුව අවසන් කළා. මේ වෙනකොටත් ඒ මාකින් කරගෙන යනවා. අපි ඉතාමත්ම ඉක්මනින් බලාපොරොත්තු වෙනවා මේ ප්‍රතිඵල නිකුත් කළා ඒ ක්‍රියාවලිය අවසන් කරන්න. ඇත්තට මේක අවාසනාවන්තයි, මේ අපිට මේක මෙච්චර කාලයක් කරගන්න බැරි වෙච්ච එක. නමුත් ඒකට හේතුව වුණේ අර පස්වෙනි ශිෂ්‍ය පහවසර ඒ ශිෂ්‍යත්ව විභාගයත් එක්ක පැන නැගුණු ඒ අර්බුදයත් එක්ක ආපු උසාවි තීන්දුවත් එක්ක තමයි අපිට මාකින් අත්හිටවන්න සිද්ධ වුණේ. අපි ඉතාමත් ඉක්මනින් ඒක අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. කතා කරමු.